பெங்களூர் சிறிலங்கா, வி மேடிபூர் கேரளா சிறிலங்கா,
சத் சிறிலங்கா,
சிறிலங்கா, சசிரி அசிரி சிறினி சிறிலங்கா.
See Sri Lanka. Eki yadeshya udesa pahandura. Navasilanta spur sangvidhanen.
Sri Lanka. Pasiri pasiri siri ni Sri Lanka.
Radio Sri Lanka. Presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට ප්ලැනට් FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නවසීලන්ත ස්පර් සංවිධානය සජීවීව තිළිණ කරන සී Sri Lanka ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අයිබෝවන්, අද 2019 වර්ෂයේ මැයි මාසේ 3 වෙනි සිකුරාදා. පුරුදු පරිදි මව්බිමේ තොරතුරු රැගත් සී Sri Lanka අලුත්ම කලඹක් අරගෙන අදත් අපි ඔබේ නිවහනට ගොඩ වෙනවා. හදවතේ පිරුණු සතුටින් කියලා තවම කියන්න බෑ. මව්බිමේ ඛේදවාචකයේ දවසේ හද පුරවගත්ත කනගාටුව, ශෝකය තාමත් එහෙමමයි. වෙනදට පෙළපාලි රැස්වීම් සහිතව මහ සද්දෙට පැවැත්වුණු මැයි දිනය නිහඬවම ගෙවිලා ගියා. පෙළපාලි උද්ඝෝෂණ, මැයිදින රැලි කිසිවක් පැවැත්තුනේ නැහැ. ලංකාවට මේ දවස්වල දෙපැත්තකින්ම උවදුරු ගලා එන බවයි පේන්නේ. එකක් ස්වාභාවික ෆැනී නම් කුණාටුව, අනික ත්‍රස්තවාදය සහ අන්තවාදය. පාස්කු දවසේ 21 වෙනිදා මූණ දෙන්න සිදුවුණු ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවේ උණුසුම තවමත් දැනෙමින් පවතිනවා. පුදුමත් හිතෙනවා මේ තරම් ආයුධ පුපුරන ද්‍රව්‍ය රටේ හුඟක් තැන්වලින් හොයා ගන්නකොට. අන්තවාදී සංවිධාන රට පුරාම පැතිරලා තියෙන බවක් පෙනී යනවා. අපි හැමෝගෙම බලාපොරොත්තුව මේ ත්‍රස්තවාදී අන්තවාදී පිරිස් හැකි ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක හමුදාවලට හැකි වේවා යන්න. ලබන සඳුදා පාසල් නැවත විවෘත කරන්න නියමයි. සියලුම පාසල් ආරක්ෂක හා බුද්ධ්‍යංශ ලබා දෙන උපදෙස් පදනම් කරගෙන ක්‍රියා කරන බවයි අධ්‍යාපන ඇමතිතුමා පවසන්නේ. අඩුම වශයෙන් එක පාසලකට එක පොලිස් නිලධාරියෙක් හෝ අනුයුක්ත කරන බවටයි ආරංචි. ඔබ දන්නව ලංකාවේ තියෙන වල්ගම රාහුල ආයතනය. අද සී Sri Lanka තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ එම ආයතනයේ අධිපති පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් සමග පිළිසඳරක යෙදෙන්න. උන්වහන්සේ වල්පොල රාහුල හිමියන්ගේ එකම ශිෂ්‍ය ස්වාමින් වහන්සේ. දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ අංශ ප්‍රධානී ලෙස ක්‍රියා කරනවා. අපි හිතනවා ඔබ සැම දෙනාටම මේ සාකච්ඡාව ඉතා වැදගත් වෙයි කියලා. ඉතින් පුරුදු විදියට වැඩසටහන ආරම්භ කරමු කාලයට ගැලපෙන මේ ගීතයෙන්. පණ්ඩිත් අමරදේව, සුනිල් එදිරිසිංහ සමග ගීපද මහගම සේකර.
අදහස් නම් පවුවෙන් ලෝකය කැවැලි වලට නොබෙලි ඥාන නිවහල් වී පියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොයිනෝ නිදහසේ ස්වර්ග රාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ සත්‍යය පතුලින්
ගලනා පිරිසිදු වචන කොහිද ඇත්තේ ගතානු ගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා නිර්මල ගල ධාරාව තල්කයේ සිඳි ගිලි නොගිහේ නිදහසේ සල්ගලාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ පසුනු බසින වීරිය පිරිපුන් බව දෙසට සෑත විදහා සදාදියුණුවන සිතිවිලි උදෙසා කම් කටයුතු උදෙසා ඉදිරිය වෙත ඔබමා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ නිදහසේ සල්ගලාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ මතු අදහස් නම් පවුල් ලෝකේ කැබලි වලට නොබෙදි ියන් තොරව හිසකෙන් තබාගෙන සිටිනට හැකි කොයිෝ නිදහසේ සල්ගලාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ
හිතවත් අසන්නනේ අද අපේ වැඩසටහන මොබණින්ම වෙන් කරන්නේ විශේෂිත පුද්ගලයෙක් සමග කෙරෙන සංවාදයකටයි. ඒ විශේෂිත පුද්ගලයා ශ්‍රී ලංකාවේ වල්පොල රාහුල බෞද්ධ අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂක පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද ස්වාමින් වහන්සේ. ඉතින් මේ අවස්ථාවේදී නවසීලන්තයේ ශ්‍රී ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවය වෙනුවෙන් පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද ස්වාමින් වහන්සේට අපි නමස්කාර පූර්වකව පිළිගන්නවා. අවසරයි ස්වාමීන් වහන්ස, මේ ගුවන්විදුලි ප්‍රචාරය අසා සිටින බොහෝ දිනකට තේරුම් ගන්නට ඇති පසුගිය මාස කීපය පුරාම, විශේෂයෙන්ම පසුගිය සති කීපය පුරා ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේට බොහොමයක් රූපවාහිනී මාධ්‍යවලින් ආරාධනා ලැබෙන තිබුණා. ඒකට හේතුව වශයෙන් අපි සලකන්නේ උන්වහන්සේ විවිධ අවස්ථාවලදී පලකරනද සමාජ සහජීවනයේ පිළිබඳ ඉතාමත්ම සිත් ඇද ගන්නසලු ඉතාමත්ම ප්‍රායෝගික අදහස් නිසා කියලායි අපි හිතන්නේ. ඉතින් අපි අදත් අපිත් ශ්‍රී ලංකා ගුවන්විදුලියට ඔබ වහන්සේට ආරාධනා කළේ ඔබ අතින් වෙන ඒ සේවය අගය කරලා. පසුගිය සති දෙක තුල දිගහැරුණු ලංකාවේ ඉතාමත්ම කනගාටුදායක පරිච්ඡේදයක පසුබිම තිබියදී අපි මේ අවස්ථාවේදී ගෞරවපූර්වකව ආරාධනා කරනවා ඔබ වහන්සේ ගැන කෙටි හැඳින්වීමක් කරලා සුදුසු වන්දමේ ප්‍රවේශයක් තෝරාගෙන මම වැඩසටහන සම්බන්ධ වෙන්න කියලා. හොඳයි හඳුන්නේ.
බොහොම සන්තෝෂයි සදහම දිනම අමතන්නේ කතා කරන්නේ මේ ලැබුණු අවස්ථාව ගැන. මේ සඳහා මට කතා කරගන්න මම කිතේ මාව හඳුන් දුන්නා මගේ නම ගල්කන්දේ ධම්මානන්ද. ගල්කන්දේ කියලා කියන්නේ අම්පාරේ වෙන රජකෙට ගමක්. ඊළඟට මම මූලික අධ්‍යාපනයේ අම්පාරේදී ඊට පස්සේ ගාල්ලේ ඊට පස්සේ කොළඹට ඇවිල්ලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවා. ඒක කියන්නේ විශ්වවිද්‍යාල ඉතිහාස අධ්‍යයනංශයේ අංශ ප්‍රධාන හැටියට කටයුතු කරන අතර තමයි වල්පොල රාහුල ආයතනයේ වැඩ කටයුතු කරගෙන යන්නේ. වගේම මගේ ආචාර්යයන් වහන්සේ මහාචාර්ය වල්පොල රාහුල හාමුදුරුවෝ උන්වහන්සේගේ කරපේ විශේෂයන් මහත්මේ ඒකට උන්වහන්සේගේ ආශ්‍රයෙන් ලැබුණු දැනුමත් ඒ වගේම ජීවිතයේ මොයක් අවස්ථාවලදී දැක්ක සිටුවේ ඔකේ වලට ගොඩාක් දුරට මම මගේ භූමිකාව මොකක්ද කියන එක බරපතල විදිහට ප්‍රශ්න වෙන තත්ත්වයන්ට මුහුණ දුන්නා. උදාහරණයක් ඇටියට මුදේ කාලේ අර මුද්‍රා තබන ලද දේහයන් වලට පාංශකූලයේ දීමේ අභාග්‍ය සම්පන්න අධ්‍යක්ෂම ඊට පස්සේ 87 90 කාලයේ සිදුවුණු ඒ වගේම ඒ 87 90 කාලයේ අලුගත් තරුණයන් අතින් ඝාතනය වුණු අයට පාංශකූලයේ දීම වෙන්නේ ඒ කියන්නේ අවස්ථාවලදී ගමේ කාටවත් ඉන්නේ කා කියලා තිබුණ වෙලාවල ඉතාම අසරණ භාවයට පත් වෙලා ඒ අකරණ මිනිස්සු දැකීම ඒ විදිහට තුලමගේ වැඩිමහල් සහෝදරයන් මේ යාම වගේ දේවල් එක්ක ඉතාම බරපතල විදිහ ප්‍රශ්නයක් මා තුළ පැන නැගුණා. මම කරමින් ඉන්නේ මොකද්ද? මම පාංශකූලවල යනවා, පිරිත්වල යනවා, බෝධි පූජා කරනවා. නමුත් මේ සමාජයේ මේ වරින් වර සිදුවන හිංසාවාදී දේවල් මිෂන් මෙයාම හදිසියේ එකකටවත් මම පිළිතුරු සපයන්නේ නෙවෙයි. මම හුදෙක් මරබන්නෙක් වගේ තත්ත්වයක් කියන එකත් එක්ක තමයි මම මේ විදිහට පැවිදි ජීවිතය ගත කිරීමේ අර්ථය මොකක්ද කියන ප්‍රශ්නය බරපතල විදිහට ඇති වෙන්නේ. ඒ වගේම බුදුහාමුදුරු මොකක්ද මගින් අපේක්ෂා කළේ මේ කර කර ඉන්න දේද එහෙම නැත්නම් මහජනිය අසුපත් කරන දේද කියන එක ඉන්නේ වගේ අභ්‍යන්තරය ඇති වෙන කරසකල ප්‍රශ්නයක් විසින් තමයි මම සාම්ප්‍රදායික ජීවිතෙන් වෙනස් වෙච්ච මේ ජීවිතේ මම සම්මිවෙන් කරගත්ත මේ 24 මිනිසුන් සඳහා වෙන ජීවිතයක වැඩ කොටස වෙන්නේ මෙරට කියන එක නෙවෙයි කියන තැනට එන්න හේතුව. ඉතින් ඒකත් එක්ක තමයි මම හිතනවා අයිතල රාහුල ආයතන මගින් කියන වැඩසටහන් වගේ ඉන්න මම එන්නේ මාධ්‍යයේ සමාජය ගත කරන ආකල්ප ඒවා වර්ධනය වෙන්නේ මොනවද ආකාරයට. මේක තව සිත්නි විකල්ප වෙන මම හිතන මම මේ වෙනත් මාධ්‍යවල කියලා කියනවා අර අපි වැඩිමහල් සහෝදරයන් මේ කියපු ඒ සිද්ධිය කොහොමද මම කලමනා කරන්නේ කියලා ගත්තේ මෛත්‍රී භාවනාව තුළ කොහොමද සුවපත් වීම දැක්කේ. ඒ වගේම එක් අවස්ථාවක මඩකලපේ වැඩසටහන් දෙකක් කියපු වෙලාවේ හිටපු එන්සීසී සමාජිකාවන් හමු වුණු වෙලාවේ ඒ මිනිසුන්ගේ දුක්ගේ හැටි මිනිසුන්ගේ එතෙන්ද ආපු ඒ මිනිසුන්ගේ මූණ දෙන්න වෙලා තියෙන විපත්තිය දැක්කාම ඒ මගේ අනිකා කියලා හඳුන ගන්න කෙනාගේ සුවපත් වීමට මම කොච්චර වැඩ කරනවද කියන එක උදායි මගේ සුවපත් වීම රඳා තැනට වෙනස් වෙන්න
කියන හිංසාවාදී දෙයක් රටේ සිද්ධ වුණා නම් ඒ හිංසාව උදාහරණ පිළිසකකේ ඉලක්කයක් තිබුණ මොකක් හරි ගුණා ගැනීම ඉල්ලීමක් තිබුණා. ඒක මේ අවස්ථාවේ අපි මොන දෙන්නේක ඊට වඩා හාත් වශයෙන් වෙනස් මේ හිංසාව මුදාහැරලා ලබා ගන්න දෙයක් අත්කර ගන්න දෙයක් ඒක කරන අය තුළින් පේන්නේ නැහැ. මේක ඉතාම වෙනස් අවස්ථාවක්. මම හිතන අපි ඔක්කොම කම්පණයටපත් වෙන තත්ත්වයක්. හැබැයි එතනදී කාපහු බුදු දහමෙන් වෙන ඒ දැනුම යොදා ගැනීමෙන් මේ තත්ත්වය කළමනාකරණය කරගෙන අපේ රට වඩා උසස් තැනකට ගෙනියන්නේ කරන්න පුළුවන් මැදිහත් වීම ගැන හිතමින් ඉන්න මොහොතකයි ඔබ හැම දෙනාට කතා කරන්න මේ අවස්ථාව ලැබුණේ.
හොඳයි හැමදාම ඇත්තටම මේ අපිටත් සැහැන සැලසීමක් වෙනි ස්වාමීන් වහන්සේ කෙනෙක්ට කතා කරලා අපි මත නවසිරන්ති ජීවත් වෙන ජනතාවගෙන් ගොඩක් සිටිනවා විවිධ අදහස් තියෙනවා විවිධ බුද්ධිලයන් විවිධ අන්දමේ අදහස් මේ කනගාටුදායක ක්‍රියාවලිය ගැන පළ කරනවා බොහොමයක් අදහස් හැඟීම් වලට වහල් වෙලා එතමත්ම ආවේගශීලීව පළ කරන අදහස් කියලා හිතන්න පුළුවන්. ඒ වගේම තවත් සමහරු තර්කානුකූලව කල්පනා කරලා රට වෙනුවෙන් හිතලා එතමත් කල්පනාකාරී වැඩ කටයුතු කළ යුතුයි කියලා මම හිතන්නේ අනිත් පැයටත් උපදෙස් දෙනවා. ඉතින් මේ වෙලාවේ ශ්‍රී ලංකාවේ ඔබගේ අත්දැකීමෙන් මේ ඔබට මේ මේ අවස්ථාවේ මේ කොමක්ද අප වෙත දී හැකි මේ පණිවිඩය?
මම ඇත්තටම එකක් තමයි රටින් බැහැරව ඉන්නකොට රටගෙන ඇති හැඟීම වැඩි වෙනවා, ඒක උත්සන්න වෙනවා. ඒ රටේ මෙහෙ ඉන්න කෙනාට වඩා අර රටගෙන හැඟීම ඇත්ත ගත්තොත් විදේශ රටක ඉන්නයි හැඟීම වැඩි, ඒක ප්‍රබලයි. ඒක සිංහල එහෙම කියන නෑ දෙමළ හැම කෙනෙකුටම ওই ප්‍රශ්නෙත් ඔක තියෙන ප්‍රශ්නෙ නෙවෙයි. ඇත්ත වශයෙන්ම ඒක අර තමන් ඈත සිටින එකක් එක්කම හැඟීමක්. මම ඉන්නේ ඔබ වඩා ප්‍රබුද්ධ විදිහට වැඩ කරන සමාජයක අත්දැකීම් ලබන පිරිසක්. එතකොට ඒ දැනුමත් එකතු කරගෙන අපේ සමාජය දිහා බලන්න පුළුවන් නම් හරි හොඳයි. අපේ අත්දැකීම් වලින් ගත්තොත් 1983 නම් විතර ඉතාම වැදගත් සංවිස්ථානයක්. එතනදී අපි සමාජයක් හැටියට ප්‍රබුද්ධ ලෙස කටයුතු කරන්න අසමත් වුණාදී කටයුතු කරන්න ඔක්කොම විදිහත් වුණා නෙවෙයි. යම් යම් පිරිසිදුක කළා. හැබැයි පොදුවේ අපිට ඒකට එරෙහි වෙන්න, ඒක පාලනය කරන්න සහ ඒක කරාට පස්සේ වන්දි ලබා දීම, එහෙම නැත්නම් ඒ වැරදි කරපු අය නීති හමුවට ගෙන යාම වගේ දේවල් සඳහා බලපෑම් කිරීමක් අපෙන් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම ගත්තාම ඒක ස්වභාවික දෙයක් වගේ සිද්ධ වුණා. ඒකේ විකස තමයි ඉතිරිසකට හිංසාවාදයේ විශ්වාස නොකරපු, ඉතිරිසකට හිංසාවාදයට උදව් නොකරපු එක ශ්‍රී ලංකාවක ජීවත් වෙන කැමැත්ත විශාල දෙමළ ජන ප්‍රජාවක් පරපතල විදිහට අසරණ භාවයට පත් වුණා. ඒ අය රට ඇතහැරන ගියා. ඒ වගේම ඒ අය හතුරු පිරිසේ මේ හානිකර කණ්ඩායමයට එකතු වුණා. අපි එක උදාහරණයක් කියන්න පුළුවන්. උදාහරණ ගොඩාක් තියෙනවා. මගේ විශ්වාසය දරුවන්ගේ හීනකවත් තිබුණේ නැහැ. කිසිම ජීවිත අවසානයක් ඒ විදිහට අවිගන්න බලාපොරොත්තුවක් එහෙම මොකුත් නැති ඒ දරුවෝ එතනට යන්න හේතු වෙන ආශෝචනය තිබුණු ඒ පරපතල වර. ඉතින් එන්න ඔය කලමනාකරණය කරන හැඟීම් වලින් වැඩ කරන්න ගිහිල්ලා මෙවැනි අවස්ථා කලමනාකරණය නොකර ගත්තේ අත්දැකීම් මේ වෙලාවේ ඉතාම වැදගත්. ඔය හැමදෙනාගෙන් ඉල්ල හිතෙන පුළුවන් කාරණා දෙකක්. එකක් තමයි ලංකාවේ ඔබේ ඥාතීන් සමග කටයුතු කරනකොට පෙන්වා දෙන්න මේ දිවයින පවත් ගැටපකට ගියොත් මේකේ අවසානය අපි කාටවත් හිතා ගන්න බැරි තාම දුක්ඛිත එකක් බවට පත් වෙනවා. ඒක වළක්ව ගන්න බැහැ. ඊළඟට දෙවෙනි කාරණය, ඔබ හැම දිනාම ඔය ඉන්න රටේ
මේ අපි ඒ අදහස් ඇත්තටම සෑහෙන වැදගත් අදහස්. මේ අපි ලංකාවේ පිට වෙලා සමහරු ඉන්නවා 83ට කලින් පිට වෙච්ච ඇත් ඉන්නවා, ඊට 83 පස්සේ පිට වෙච්ච ඇත් ඉන්නවා, ඒ වගේම 83 වෙච්ච කලබල නිසාම පිට වෙච්ච ඇත් ඉන්නවා, එහෙම නැතුව ආර්ථික හේතු නිසා මේ පිට වෙච්ච ඇත් ඉන්නවා. මේ විදිහ අදහස් තියෙනවා. හැබැයි වහන්සේ කිව්වා වගේ එක දෙයක් අපි අතනොත් වෙනවා ටිකක් අඩුයි. විශේෂයෙන්ම මේ අනෙක් ජාතීන් සමග විශේෂයෙන් ශ්‍රී ලාංකික අනෙකුත් දෙමළ මුස්ලිම් වැනි අනිත් ජාතීන් සමග මිශ්‍ර වීම මෙහෙත් මට පේන්නේ ඊතරම්ම දියුණු තත්ත්වයක නැහැ. විශේෂ මුස්ලිම් ජනතාව අපිට සෑහෙන එකට අපි කටයුතු කරනවා. නමුත් තවමත් අපි ටික ටික ඒක ටික ටික දියුණු වෙනවා ඒක නැහැ කියන්න බෑ. තවමත් අපි දෙමළ මේ සහෝදරින් දෙක අපේ සම්බන්ධයේ තරමක අඩුවක් තියෙනවා. හැබැයි අපි වැඩ කරන තැන්වල විවිධ අවස්ථා තැන්වල අපි ඒ ඇත්ත එක්ක පුජ්ජලිකව සෑහෙන ළඟින් ආශ්‍රය කරනවා. ඒ ඇගෙන මට තියෙන අද්දකීම නම් ඒ අත ඉතාමත්ම ලංකාවට ලැබි ශ්‍රී ලංකාවට ආදරය කරන ජනතාවක්. නමුත් දැන් ඒගොල්ලන් පිට වෙලා නමුත් තවමත් ලංකාව ගැන හොයා බලනවා, ලංකාව ගැන මේ ආදරෙන් කතා කරනවා, වෙන දේවල් ගැන කතා බහ කරනවා, මේ 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 සිද්ධිය උකට කතා කරනවා. ඉතින් එහෙම එහෙම ජනතාවක් තමයි මෙහි ඉන්නේ. මම මේ ස්වාමිනාසිට මේ අපේ පැත්ත තේරුම් කරලා දෙන්න තමයි කතා කළේ. ඉතින් දැන් අපි දන්නවා මේ ඔබ වහන්සේ තාමත් වැදගත් වැඩ කොටසක් ගෙනිනවා මේ ජාතීන් අතර සුහදත්වය ඇති කරන්නට. ඉතින් ඒ ගැන ඔබ වහන්සේගේ තව අදහස් කොහොමද අපි අපි කොයි වගේ වැඩ කටයුතු කළේ ඔබ වහන්සේ කරන්නේ කොයි වගේ වැඩ කටයුතුද අපි කොයි වගේ වැඩ කටයුතු කළ යුතුද කියලා අපි දැනගන්න කැමතියි.
ගැටුම අවසන් වුණාට පස්සේ 2009 අවි ගැටුම එතන ඉඳලා හිතපු දේ තමයි තම සහෝදරත්වයේ සිටි ජනකොටස් අතර දිවිමක් ඇතිවලා විශාල විනාශයක් වුණා. දැන් මේ අය අතර එකතු වීමක් ඇති කිරීම රජයේ වැඩක් හෝ දෙපාර්තමේන්තු අමාත්‍යාංශවල වැඩක් නෙවෙයි, ඒක අපේ වැඩක් කියලා හිතපු එක. ඒ අනුව අවුරුදු දවස හැම අවුරුද්දේම අලුත් අවුරුද්ද වෙනුවෙන් මම තමයි තව අපි තපුවනේ සුපදරකින් ඇමරිකාවේ මහාමුදුරු උන්වහන්සේ ලංකාවේ අපි දෙන්න එක්ක සහ වල්පොලරාහුල ආයතන අපි හිතවතුන් අපි හැම අවුරුද්දේම එක්ක මඩකලපුවට නැත්නම් කිලිනොච්චි ඔලගේ උතුරු ප්‍රදේශයේ දෙන්න යන ප්‍රජාවන් වෙසෙන ස්ථානවලට ගියා. එතකොට අපි ඉතාම සවිඥානිකවම අපි ඒ යනකොට හමුදා කඩවුරු වලට හෝ පොලිසි වලට ගියේ නැහැ. එහෙම නැතුව අපි ගියේ සාමාන්‍ය මිනිස්සු අතරට. එතකොට අපි හමුදා කඳවුරු පොලිසි වලට නොයන්න එක විශාල වැදගත් හේතුවක් තිබුණා. එකක් තමයි 80-90 කාලයේ හමුදා කඳවුරු දකුණු පළාතේ ඇති වෙලා ඒ ජනතා විමුක්ති පෙරමුණ කරලා මර්ධනය කරනකොට පොතුවේ මිනිස්සු අතර ඒ කඳවුර එක්ක තිබෙන හොඳ සම්බන්ධයක් නෙවෙයි. නැත්නම් කරලා මර්ධනය කරනකොට ඒ අය ජනතා විද්‍යාසකෙන් බලනවා සහ සමහර ක්‍රියා මාර්ග එක්ක මහජනයාගේ වයස්ක තුන විරෝධය. අපි ඉතින් ජන උතුරේ ඉන්න මිනිස්සු අතරට යනවා නම් එතකොට අපි හමුදා කඳවුරක් එක්ක සම්බන්ධ වෙමින් යනකොට අපිට ඒ අයගේ අයට ලං වෙන්න බෑ. ඒ නිසා ඉතාම උවමනාවෙන් අපි හමුදා කඳවුරු පොලිසි කියන ඒවා කිසිවත් එක්ක සම්බන්ධ නොවී රජය හෝ වෙනත් බලය ප්‍රකාශ කරන කිසිම දෙයක් එක්ක සම්බන්ධ නොවී අපි ගියේ සාමාන්‍ය වැසියන් හැකියි. බොහෝ වෙලාවල සමාජ පස්වල පස්තිකයේ ගිහිල්ලා ඒ පස්සකේ පස්සකට මාරු වෙලා ඒ විදිහට. එහෙම ගිහිල්ලා ක්‍රමයෙන් අපි විශ්වාසය සම්බන්ධතා ගොඩනගාගෙන අන්තිමට අපි ස්කූලයක් අඳුරගත්ත පාසලක් මාන්ත් කුලම් වලින් ඇතුලේ තුනුක් කාය කියන ප්‍රදේශයේ තුන පේරාම් කන්දල් කියන විද්‍යාලය. එතකොට ඒ ස්කූලෙක මුලින්ම ගිහිට අවශ්‍යයි ඉනමෙන් තමයි කතා කරන්න අවස්ථාව ලැබුණා. කතාවට සූදානම් වෙනකොට විද්‍යාල ප්‍රතිතුමා කිව්ව මෙලා මානි 83 කෑගල්ම විහිෝවිත වගේ පළාත්වල ජීවත් කළා හිටපු කලතුල නිසා ඒ ප්‍රදේශවල විහාට එන්න සිද්ධ වුණු අයගේ ධර්මණු ගුරන් කියන. අතවසින් 83 පීඩාවට පත් වෙච්ච අයගෙන මම කතා අහලා තිබුණා. නමුත් මේ විදිහම දැක්කේ නැහැ. ඇත්තම කියනවා නම් මට ඒක කතා කරන්න බැරි වුණා මට ඇඳුණා. මම සමාව ඉල්ලා හිටියා ඒ අසුතුනේ සිදුවීම දේවල් සම්බන්ධ අපි හරියට කම්පලෙන කියන්නේ. ඉන් පස්සේ අවස්ථාවක මට මතකයි විදුහල් කපුවා කිව්වා අබෝහන්සේ මුලින් එනකොට මම හිතුවේ තවත් හාමුදුරුවෝ කෙනෙක් විතරයි. හැබැයි මාව බරපතල විදිහට වෙනස් වෙන තැන තමයි අබෝහන්සේ සමා වෙන්න කියලා කියපු එක කියලා. ඒ විදිහට ප්‍රතිමා යුගයේ අවසාන අධ්‍යයනයේ තමන්ගේ දරුවන් එක්ක අර කොටු එන පිරිස කෙනෙක් එයා පිටිපස්සට ගිහිල්ලා ගිහිල්ලා කලතු හරහා දරු දෙන්න උරහිසේ යාගෙන නිකොඩට ආපු කෙනෙක් නිසා මිගුත්ේ හොඳටම පීඩාවෙන්ද කෙනෙක්. එතකොට මේ ඉස්කෝලේට ගිහපු හැම අවස්ථාවකම මට දවල් ආහාරය විදිහට හදලා දෙන්නේ එමගේ තාත්තා ඉන්න වයස 80ක විතර. ඒ හැමදාකම උතුමාමාව වැළඳ ගන්න විදිහ ඇතුළේ උතුම තරම් කුමසුන් එනිහසක් මම දකිමි. සමහර ලාට හිතනවා අවුරුදු 30ක් මේහා ඉච්චර සද සම්බන්ධයක් තියෙන මිනිස්සු යුද්ධ කළාද කියලා හිතාගන්න බැරි තරම් ආම ළඟයි සංස්කෘතික වශයෙන්. එතකොට ඒ ජන ප්‍රජාව අතර විශ්වාසය ඉතාම හොඳ මට්ටමක පැවිත් තියෙනවා. අපි මේ ඉස්කෝලේ හැදුණ ගැටට පස්සේ අපි හිතුව මේ විදිහටම පීඩාවෙන්ද සිංහල ඉස්කෝලයක් හොයාගන්න. අනුරාධපුරයේ කැටිගොල්ලෑ ප්‍රදේශයේ අපිට හම වුණා හයිමිලස් නැති කියන විද්‍යාලය. ඒ තමත් අර විදිහකම යුද්ධයට මුහුණ දුන්නු වස්තුන් දෙ සිදුවේ මේ ගමේ. එතකොට මේ ගම්මාන දෙක එක වගේම එකම විදිහ දරිද්‍රතාවයක් මුහුණදෙනවා. එකම විදිහ ප්‍රශ්න තියෙන්නේ ඉතාම අඩු අයස් වලදි ගේන ළමයි කසාද බඳිනවා ආර්ථික අමාරුකම් සහ මේ ප්‍රශ්න නිසා. ඊළඟට අර ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය කියන එක මුහුණ දෙන්න සමාජවල තියෙන එවැනි ප්‍රශ්න හරියට මේ ගම් දෙකම එක වගේ. මේ ගම් දෙක එක්ක අපි මාස 8ක් වැඩ කරලා ඉස්කෝල දෙකේ ළමයි 7, 8, 9 කියන පන්තිවල ළමයි අපි මුණ ගැසුවා. මේ ඉස්කෝල දෙකෙන් පිටතට අරන් ඇවිල්ලා හොරෙන් අපි දවස් 5ක් මේ ළමයි එක වැඩ කළා. ඊට පස්සේ මේ අය අතර ඒ ගමන කාව පන්ති තුනේ ළමයි ගුරුවරු පස් දෙන ගාන ඉස්කෝලෙන් දෙකෙන් 10 දෙනයි දෙමාපියෝ 5 යානේ 10 දෙනයි ඉස්කෝලෙ මේ ඔක්කොම තමයි දවස් 5ක් වැඩමුළුවේ. ඒක අවසානයේ ළමයි ඉල්ල හිටියා අපිට අනිත් කණ්ඩායමේ භාෂාව ඉගෙන ගන්න ඕනේ කියලා. දැනට විමුක්කායි විද්‍යාලයේ අපි ගුරුවරයෙක් අපි බඳෝ දැක්ක කෙනෙක් යවලා තියෙනවා මොහමඩ් ඉල්හාම් කියලා. අපේ කැලණි විශ්වවිද්‍යාලයේම ගැටුම් නිරාකරණය පිළිබඳ පාඨමාලාව හදාරපු පන්දරේ ඒ එතුමා එහෙම දෙකින සිංහල භාෂාව උගන්වනවා. අපි යාට වැටුත් දෙනවා මාසිකව. සිංහල මාධ්‍ය විද්‍යාලයට අපි ගුරුවරයෙක් තෝරගත්ත. නමුත් එයාව ඉස්කෝලෙක ලබා ගන්න බැරි වුණා. අධ්‍යාපනයකට අනුමැතිය ගන්න බැරි වුණ නිසා ඒ නිසා අපි අන්තර්ජාල පහසුකම් විද්‍යාලය අන්තර්ජාලය නෙවෙයි මොබයිල් ෆෝන් එකේ තමයි වැඩ කරන්නේ. අපි බොහොම අමාරුවෙන් සාකච්ඡා කළා. දැනට ඉස්කෝල දින ඇතුලේ ඩයලොග් කුරුණක් හයි කරා. දැන් ඉන්ටර්නෙට් තියෙනවා ඉස්කෝලෙක. අපි මේ අවුරුදු නිවාඩුවෙන් පස්සේ සැලසුම තිබුණේ ඉස්කෝලෙකම එකඟ වෙලා තිබුණා අර කාල පරිච්ඡේදය පීරියඩ් එක වෙන් කරන්න. ඉස්කෝලෙ දෙකේ ළමයි ඔන්ලයින් කතා කරන්න. දැන් ඒ ළමයි සිංහල ඉගෙන ගන්නවා, මේ පැත්තේ ළමයි දෙමළ ඉගෙන ගන්නවා. මේ දෙගොල්ල කතා බහ කරන එක තමයි අපි ඊළඟ වැඩපිළිවෙල උනේ. ඉස්කෝලේ පටන් ගත්තාම අපිට පුළුවන් කරන්න. ඊළඟට අපි වැඩමුළුවට සහභාගී වෙන ළමයින්ගෙන් පුරුක්කයි ඉරංක දෙලිස්යාවේ ළමයි 12 සාමාන්‍ය පෙළ සමත් වුණා. එයි මම හිතනවා 10 දෙනෙක් ගණිතය සහිතව සමත්. ඒ ළමයින්ට සමත් වෙන හැම ළමයෙක්ම බයිසිකලයක් කරන් දෙන්න උසස් පෙළට වෙන විද්‍යාලයකට යන්න ඕනේ නිසා ඒකත් අපිට කරන්න පුළුවන් වුණා. දැන් ඒ අවශ්‍ය බයිසිකල් ප්‍රමාණය ලබා දෙන්න ඒ ටිකක් හරි. ඉතින් අපි අදහස තමයි සැලසුම තමයි අපි පටන් ගත්ත තැන ඉඳලා මේ ආපු ගමන පොතක් ඇතුළට ලියන්න. එතකොට මේකදී අපි කිසිම රජයෙන් සත්‍යයක්වත් ගත්තේ නැහැ. රාජ්‍ය නෝන සංවිධානවලින් සල්ලි ගත්තේ නැහැ. විදේශ තානාපති කාර්යාලවලින් සල්ලි ගත්තේ නැහැ. අපේ දර්ශනය වුණේ මේ ප්‍රශ්නය අපේ ජීවිතේ ප්‍රශ්නයක්. මේකට අන්ගෙවල් වලින් ණයට මුදල් අරගෙන වැඩ කළ හරියන්නේ නැහැ. මේක අපි අපින කරගන්න ඕනේ කියලා. එතකොට මේ වැඩසටහනේ ඉතාම වැදගත් අත්දැකීම් ලැබුණා. අපි අර දවස් 5 වැඩමුළුවට භාෂා පරිවර්තන සඳහා ආවේ ඉස්ලාම් කාන්තාවක් ලරිනා හත් කියලා. ඇය මගේ හැඳින්වීම කතාව මම ලියලා තිබුණා. ඒක කියවලා ඉවරලා ඇය ඇහුවා මගේ ශරීරය මට නොමිලේ දෙන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ අපි ඒක සඳහා සම්මුදලක් වෙන් කළා තිබුණා. අය කිව්වා මට මට මේක නොමිලි කරන්න ඕන මගේ මට 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 සන්තෝෂයි. ඒතර ඔය විදිහට ගොඩාක් දෙනා සල්ලි ගන්නේ නැතුව නොමිලි කමන්දි සේවය කරනවා. වාසනා බේකර්ස් කියන ආයතන හොරන ඉතුමා මේ දවස් පහතර ළමයින්ට කන්න බොන්න දුන්නා. ඉන්නෙක්ට පස් ලබා දුන්නා. ඔය වගේ මිනිස්සුන්ගේ ශ්‍රමය ආහාර ද්‍රව්‍යමය දේවල් නිසා මුදල් ඇත්තටම හම්බුනේ 370,000 වගේ ගානක්. ඒ මුළු බජට් එක 13,000,000 ගානක්. සල්ලි නිවැරදි ආවේ ඇත්තටම මිනිස්සු ඒ ඔක්කොම කළා. අපි වැඩමුළු ඉතාම සාර්ථකව කළා. ඉතින් අත්දැකීම හැටියට මට කියන්න පුළුවන් දේ තමයි ඉතින් සල්ලි ගත්තනම් අපිට මේ වැඩමුළුව කරන්න තිබුණා හොඳ හෝටලයක වගේ තැනකින්. නමුත් මේක එහෙම නෙවෙයි. මේකේ ගමේ මිනිස්සු තරා මේකේ කොටස්කාරී. ඒ වගේ අර යමනෝල මිනිස්සුන්ගේ සහභාගීත්වයේ සහිතව ගියපු ගමන.
ඇත්තටම හඳුනේ ඇත්තටම අපි සමහර හාමුදුරුව කියපු සමහර ඒවා අපි දැක්කා මේ අන්තර්ජාලයේ මේ කියවනකොට. විශේෂයෙන්ම මේ ඒ භාෂා පරිවර්තනයේට කාන්තාව පසුගිය දවස්වල සැහැන්න අසහනත්වයකට පත් වෙලා තියෙන බවත් අපි දැනගත්තා. ඉතින් හාමුදුරනේ මේ කරන වැඩ දැන් මේ හාමුදුරුව මේ කරන්නේ කට්ටියක් එකතු වෙලා මේක පරිශ්‍රණයක් හැටියටද එහෙම නැත්නම් මේක මේ 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 කරනාව කරලා ඒකේ අත්දැකීම් අනික් අයට දීලා ඒ අයටත් එවැනි වැඩ කරන්නට උනන්දු කරන වගේද එහෙම එහෙම දෙයක්ද හාමුදුරුව කරන්නේ අති කරන්නේ?
ඔව් ඔව් මේක කරන දෙවෙනි එකයි. ඒ කියන්නේ අපි එකක් තමයි ආදර්ශයක් දෙන එක. අපි හරියටම යාට බණ එක විතරම මේ ගැමතිවරුන්ට බයිනවා ආන්දියට බණිනවා. ඒක මේක ඒක වැරදි තියෙනවා මම කියන එක නෙවෙයි. මේක වෙනස් කිරීම කියන එක මේ අපි අපේ වැඩක් කියන එක තමයි මූලික අදහස.
ඒ කියන්නේ අංගනේ මේ
ඔව්
සමේ මේ මේ ජාතින් අතර මේ සහයෝගීතාවය රජයකටවත් එහෙම නැත්නම් දේශපාලන පක්ෂයකටවත් එහෙම නැත්නම් පොලිසියටවත් කරන්න පුළුවන් දෙයක් මේ අපි කරන්න ඕනේ. ඒකට අපිට හිතක් හැදෙන්න ඕනේ කියන එක නේද?
ඔව් අන්න හරි. මේ මේ ලබා ගන්න දැනුම සමාජගත කරන්නේ අපි අධ්‍යක්ෂින බෙදා ගන්න එක. ඒක අපිට ඉස්කෝල 10ක කරන්න හයිය නැහැ.
ඔව්.
ඉස්කෝල 2ක කරලා අධ්‍යක්ෂින අපි ඉන්නේනවා. ඒ වගේම මේකේ විදුහල් ප්‍රතිතුමා දැක්කත් එතුමාගේ කතාව එතුමා මුලින්ම මාව දැක්කේ කොහොමද කොහොමද එතුමා වෙනස් වෙන්නේ වැඩසටහන ඇතුලේ එතුමාගේ ආකල්ප වෙනස් වෙනවා නම් ඒව මතවාද කියන එක එතුමා කියන එක අපි කියනවානේ එතුමට කියන්නේ කියන එක. ඒ ඒක ලියන එතුමා කවුද කියලා එතුමාගේ ඡායාරූපයක් සහිතව එතුමාගේ කතාව වෙනම මුල් පිටුවක් එකක් ඇතුලට එනවා. එයා ඒ මුල් කතාව මොකද්ද කියන එක. අනිත් ඉස්කෝලේ දැක්කත් එහෙමයි. ඒ විදිහයි ප්‍රතිතුමියගේ අධ්‍යක්ෂින එතුමියගේ සැමියා අන්දර බස්රිය දුර්මහත්තේ එතුමා තමයි අර බස් කෝඩ්ඩේ තිබුණු බස් එකේ තිබුණු දාවර කරපු රිය
දුර්මහත්තයා
එතුමා නිවාඩු ගිහිල්ලා ඉති ඔව් කඩිත ගොල්ලාගේ වෙනස් කෙනෙක් එදා දවසේ වැඩ කරනවා. ඒක ඒ සිද්ධි වුණාට පස්සේ ඒ සැමියා විදපු මානසික පීඩනය තමයි හැමදාම ළමයි ටිකස්ම යනවා. එතකොට මේ කතා මේවා සහිතවයි මේ පොත ඉන්නේ. මේක අර මානසික පොතක් නෙවෙයි. ප්‍රායෝගික කටයුතු එක්කෙනාගේ කතා අත්දැකීම් සහ ඊට පස්සේ අතෝසින් කියන මේ දෙපැත්තටම පුදුම වුමනාවක් තියෙනවා එකතු වෙන්න. පොතේ අන්තර්හදී විදිහ අදහස් දරන්න ඔය ගම්වල නෑ. ඒ අයට ඔය නිදුල අන්තිම දෙක් පිළිබඳව අය ඒකල්ල අතෝසින්ම කිසි දායක එකිනෙකා කෙරෙහි වෛරී නෑ.
මේ හැමදෙන්නේ තව මට මේ ප්‍රශ්නයක් දැනගන්න. දැන් අපි ඔවැනි දේවල් කරන විශේෂයෙන්ම තරුණයත් අතර ගැන කතා කරලා ඒ ගැන අදහස් ඒගොල්ලන්ගේ වෙනස් කරන්න පුළුවන්. ඒගොල්ලන් කැමති එවැනි අදහස් වෙනස් කරලා අලුත් අදහස් එක්ක කටයුත්ත එක වැඩ කරන්න. නමුත් මේ සමහර තරුණියන් ඒ වෙනකොටත් විවිධ අන්තවාදී අදහස් වලට මේ අවනත වෙලා ඉවරයි. ඉතින් මේ පුංචි දවසලම සමහරට මේ බැලන්ස් පන්තියේ ඒ කාලේ පටන්ම මෙවැනි අදහස් කරුණාව මෛත්‍රිය වැනි බුදුමයන්ගේ දර්ශනයේ අදහස් වෙනත් සරල ක්‍රමවලින් ඒ ළමයින්ට උගන්වලා පුරුදු කරවලා මේ ඒ කියන්නේ බර අදහස් නෙමෙයි බොහොම සරල අදහස් හැටියට අතුල් කරන්න පුළුවන් නම් මම හිතන්නේ ලොකු වෙනකොට ඒගොල්ලන්ට ඒ අදහස් වෙනස් වෙන එකක් නැහැ කියලා. ඒ ගැන ඔබවහන්සේගේ අදහස් කොහොමද?
මං ගොඩාක් කැමති පුංචි පයිසදී ඒ විවිධ ආගමික ජන වහේ ඒ පුරුෂ එකට හැදෙන්න මෙහි වෙන්න ගොලන සෙල්ලම් කරන්න අවස්ථා දෙන්න පුළුවන් නම් එතකොට අපේ මර කරුණාව මෛත්‍රිය දෙන සංකල්ප අපිට කොහොමද දෙන්න වෙනවා ඒකේ අධ්‍යන කොට සම්බන්ධයෙන් නෙවෙයි අවුල ඇතුලේ වාචා මහයි තාම්මා තාස්සත් එක්ක මේ දෙක කටයුතු වලට අදාළයි. අතට මුලින් ඒ හැටි මං වඩා කැමති මේ ළමයින්ට මුහු වෙන්න අවස්ථා හදන්න පුළුවන් නම් මං කියන මේක දේශිකා මතම ඔය හැමෝටම එකතු වෙලා යම් තැනක් හදා ගන්න පුළුවන් නම් මාසිකට පැරයක් දරුවෝ එකට එකතු වෙලා විවිධ ක්‍රියාකාරකම් එල්ලම් කරන තැනක් හදන්න පුළුවන් නම් මුස්ලිම් දරුවෝ දෙමළ දරුවෝ සිංහල අය කිතුනෝ බෞද්ධ මේ ඔක්කොම එකට ළමයි එල්ලම් කරන්න ළමයි ක්‍රීඩා කරන්න ළමයි ක්‍රියාකාරකම් කරන යම් වැඩසටහනක් හදන්න පුළුවන් නම් මම කියන මාස 12ක වගේ වැඩසටහනක් මාස 12ක් යනකොට මේ දරුවන්ට ඉස්ලාම් යාළුවෝ ඉන්නවා දෙමළ යාළුවෝ ඉන්නවා කිතුන් යාළුවෝ ඉන්නවා බෞද්ධ යාළුවෝ ඉන්නවා මම හිතනවා එතකොට අපිට අමුතුවෙන් ගොඩක් කියා දෙන්න යක් නෑ ඒගොල්ලෝ දන්නවා මිස්කෙනක් මම වගේ නැත් එකිනෙකා දුරස්ත නැහැ ඒකට ඒක මම හිතනවා ඉතාම අත්‍යවශ්‍යයි ඊට අමතරව අර සාමාන්‍ය බෞද්ධ ඉදිසක් නික හොන් කන් දෙනවා නම් මට කියන්න පුළුවන් දේ තමයි කාලයක් එක්ක අපි අර චාරිත්‍ර විදීන් වලට ගොඩාක් නැඹුරු වෙනා චාරිත්‍ර විදීන් තමයි බුදුදහම කියන කන දක්වා වගේ ඇවිත්
පැහැදිලිවම
එතකොට පෙරහර කිරීම පූජා කිරීම උත්සවයක් මේ වගේ චාරිත්‍ර විදි තමයි බුද්ධාගම කියන එක. නමුත් හාමුදුරුවෝ ඒ දැන් පණීදය තමයි අපි වෙනස් වෙන එක. අපිට සම්මා වාචා කියන ගැස්තුව අපි කතා කරන විදිහ වෙනස් කරගන්න එක. අපි අනෙකාට තුවාල නොවන විදිහට භාෂාව පරිහරණය කරන එක. ඊට පස්සේ අනෙක් කෙනා පීඩාවකින් නම් ඉන්නේ එයා සුවපත් වෙන විදිහට අපේ භාෂාව ගොඩනගන්න එක. මේක මේ අනෙක් ජන කොටස් සම්බන්ධ කතාවක් නෙවෙයි අපේ ගුවන් ඇතුළත මේක මෙහෙමයි. සමහර වෙලාවට වැඩවලා ඉන්න මහත්ය ආයුධ ශීලීව මල්ල විසිකල දාලා මට මේ එපා වෙලා තියෙන මට අපෝ යන්න හිතුවා කියන වගේ දේවල් කියනකොට අප තීරණ ගන්න ඕනේ මේ යන්න හදනවා නෙවෙයි අද මොනවා හරි හිතෙන දෙයක් වෙලා ඇති කියලා. ඒකට අපි අර මුලින් ආපු හැසිරීමට ප්‍රතිචාර දක්වෝටි තමයි ඒක ඔබ කියන්න පුළුවන් අපි ජීවිත කොහොමද කොච්චර ණය වෙලා දාලා කොච්චර අමාරුද මේ කාලවලදී කියලා කියන්න පුළුවන් අපි වචන වලට ප්‍රතිචාර දක්වෝ. නමුත් ඒ කෙනෙක්ට ඉන්න තත්ත්වය කඩද්ද ඔබ කියන්න පුළුවන් වාදි වෙන අපිට කම්පෝ. එතකොට මේ විදිහට මම කියන්නේ දැන් අම්මා වාචා කියලා කියන්නේ ඉබාගේ අපි ඔක්කොම කටපාඩම් කරන්න තියෙන ආරස්ථාක මාර්ගයේ ඉන්නකත් ඔක්කොම කටපාඩම් හැබැයි අපි බුද්ධහම කියලා වේ අපි අමර යන්නේ අපි ඒකට සමග මුහු වෙන විදිහ වෙන්නේ බුද්ධ පූජාව පැවැත්වීම මල් පූජා කිරීම බුදු ඇත්තටම බුදු දහමේ සමග යෙදෙනවා කියලා කියන්නේ අපි 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 කල්පනා කරන්නේ උදේම හිතලා මම කොහොමද වචන හදාගන්නේ අද හවසට පොඩ්ඩක් ආපහු හෙල්ල බලන්න අද මගේ වචන භාවිතය කොයි වගේද මම ආවේග ශීලී අනිකාට තුවාල වෙන විදිහට කතා කළාද ඒකට පසුතැවෙන්න නෙවෙයි ඒකට බුදුහාර කියන වචන යහපත් කරගන්න මම මේක වඩා මේක යහපත් කරගන්නේ කොහොමද? ඒක ඔන්න ඔය වගේ ඊළඟට මෛත්‍රී භාවනාව මෛත්‍රී කියලා කියන්නේ අපි ඇතුළතින් සුවපත් කරගන්න එක අපි ඇතුළතින් සූදානම් වෙන එක අනිත් කෙනෙක් එක ගනුදෙනු කරන්න යනකොට මම පටන් ගන්නකොට හැම කෙනෙක්ම සුවපත් වෙන්න හැම කෙනෙක්ම දුකින් මිදෙන්න මේ විදිහට අපි හිත වර්ධනය කරහම වැඩුවහම අපි ඊළඟට හමු වෙන කෙනා එක්ක සුහදව කතා කරන්න අපි ඇතුළතින් සූදානම්. එතකොට ඔය වගේ මම යෝජනා කරනවා ඇතුළතින් අපි වෙනස් වෙන අභ්‍යාසය මයි බුද්ධාම ඊළඟට ඇතුළතින් වෙනස් වෙමින් වඩා කාරුණික විදිහට අනිත් අපි අනිත් පිරිස් සමග ගනුදෙනු කරන්න සූදානම් වෙන එකයි බුදුදහම. ඒ වගේම මම කියලා කියන්නේ අනිත් පද්ධතියේ තියෙන ජීවී ගහකොළ පරිසරය වාතය ගඳ ඇලදොල මේවා නැත්නම් මම නැහැ. ඒ නිසා මේවා සමග මම පෙදා හදාගත්ත කෙනෙක් කියන දැනුම පටිච්ච සමුප්පාදය. ලෝකයේ දකින්න හිත වඩන්න පුළුවන් නම් ලෝක දැක්ම වර්ධනය කරන්න පුළුවන් නම් ඕක තමයි බුදුදහම. ඉතින් චාරිත්‍ර විදීන් වල යම් යම් ප්‍රයෝජන තියෙන්න පුළුවන්. නමුත් ඒක අවසාන වශයෙන් කියන්නේ ඒවා ඉක්මවා යන්න පුළුවන් මට්ටමට වර්ධනය වෙන එක තමයි මම යෝජනා කරන්නේ.
ඒ කියන්නේ චාරිත්‍ර විදි පමණක්ම නෙවෙයි ඒවා තිබුණට වරදක් නැහැ. නමුත් ඒව පමණක් නෙවෙයි මේ වගේ ප්‍රායෝගික දේවල් ගැන හිත යොමු කරන්නට ඕනේ කියන දේ හැමතිස්සෙම කියන්නේ. ඒ ඇති බලවන් හැමතිස්සෙම මේ නවසීලන්තයේ ඉන්න නවසීලන්තයේ ජාති දැන් මේ නවසීලන්තයේ විශාල ප්‍රමාණයක් පිටින් ආ ජාතින් ඉන්න. නමුත් නවසීල අපි දැක්ක දෙයක් නවසීලන්තයේ සිටින ජාතින් ඒගොල්ලන් මේ බොහොම මේ මේ ගහකොළට සතාසිව්පාවට පුංචි මේ කොටිම අපි දැකලා තියෙනවා සමාජ දවසවලට මේ මේ නවසීලන්ත ප්‍රධාන ප්‍රවෘත්ති සේවය අතරමඟ පෙන්නනවා මේ පූසෙක් ගහකට නැගලා මේ ගිනිනවන හමුදාවිනුත් ඇවිල්ලා තමයි එයාව අරගෙන බිමෙන් තියන්නේ. ඒ තරමට කරුණාවන්ත බවක් පෙන්නනවා. ඉතින් එවැනි ගතියක් තියෙනවා. මේ ඉතින් මෙහි අපේ ළමයි ඒ නවසීලන්ත ළමයිත් සමග සම්බන්ධ වුණාම මේ මම හිතන්නේ ඒගොල්ලන්ගේ බොහොම මේ මේ බැඳියාවක් තියෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ කිව්ව එක දෙයක් මේ දැන් කරගෙන යන බලාපොරොත්තු වෙන ඊළඟ පියවර තමයි මේ අන්තර්ජාතය ජාලය හරහා ළමයින්ව එකතු කරගන්න බලන එක. ඉතින් මම හිතන්නේ හැමදෙන්නේ අන්න ඒ වගේ දෙයක් ඉතාමත්ම වටිනවා මන්දර හැමදෙන්නට. ඒක අපි නිරන්තරයෙන් හැමදෙන්නත් එක මේ කතා බහ කරනවා. අනාගතයේදී අපි කැමති ඒ කොහොමද ඒක මේ ඩෙවලොප් වෙන්නේ කියන එක දැනගන්නට ඒ දැකීම අපිට මෙහෙට ප්‍රයෝජනවත් වේවි. විශේෂයෙන්ම මේ දැන් එවැනි දැන් දියුණු වේගෙන යන මේ තාක්ෂණය අනුව ලංකාවයි නවසීලන්තයේ ඉන්න ළමයින් අතරත් ඒ වගේ සම්බන්ධයක් ඇති කරගන්න පුළුවන්. මොකද කැබිතිගොල්ලෑවයි වවුනියාවයි අතරේ වගේම තමයි කැබිතිගොල්ලෑවයි ඔප්ටන්නවරයි. වෙනසක් නැහැ මේ අන්තර්ජාලය හරහා. ඉතින් අපි ඒ ගැනත් අපි ඉදිරියට අපි කතා කරන්න පුළුවන් මේ හැමදේ.
ඒ ළමයි ළමයි අතර සම්බන්ධය කරන්න පුළුවන් මේක විශාල දෙයක්. ළම අපි මේ ළමයින්ට ලොකු අර ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. එහෙම අයත් එක්ක බලදෙමු කළේ ඒකත් ලොකුදාක් හොඳයි. ඒ වගේම ලංකාවේ බැහැර ඉන්න නවසීලන්තයේ ඉන්න ලාංකික අය කැමති නම් ඔන්ලයින් ගෙන් නෝන් වගේ දේවල් වලට සම්බන්ධ වෙන විශේෂ හැකියාවන් තියෙන අය ඒකත් මම හිතනවා ඉතාම වැදගත්.
ස්වාමීන් වහන්සේ අපිට කිව්වහම මේ 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 වැඩසටහනට එන කැමැති කියලා අපි කීප දිනක් එක්කම දවස් වැඩි දවස් තුනක් අපි මෙතන කතා කළා දවස් දෙක තුනක මේ 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 අද මේ වැඩසටහන පටන් ගත්තේ. ඉතින් ඒ අදහස් ඔය අපි දැන් කියපු අදහස් වලට සමාන ගොඩක් සමාන අදහස් ඒ ඇගෙන් කියුණා. ඉතින් අපි ඉදිරියේදී එවැනි වැඩසටහනක් අපිටත් කරන්න පුළුවන් වත් මම හිතන්නේ අපි වාසනාවන්තයි කියන එකයි. නැවතත් හමුදුන්නේ කතා කරන්න
හැකි කරන්නේ අපි ශ්‍රී ලාංකේය ජන ප්‍රජාව අපි හැකි තරම් සම්මාදන් වෙන එක අපි හවුල් වෙලා මේක ඔසවා තිබිය යුතුයි කියන එක තමයි මේ දරණ අදහස. ඒ වගේම අනවශ්‍ය විදිහට මොන තරම් දෙනවා මම කියන්නේ මේ වලාකුළු තාප මකර තරම් හැදිලි වගේ තේරුමක් නැති දේවල් ඊට වඩා අපිට අර්ථවත් මේ මානව සමාජයේ පුංචි දරුවෝ ඒගොල්ලෝ ඉදිරියට ගෙන යන්න අපිට දැනුමින් බුද්ධියෙන් සහ ඒ හැකියාව අපේ ඔබතුමාගේ සම්බන්ධතාවය මට නොපෙනෙන ලෝකයක් ඔය හැමදිනකම පේනවා. එතකොට ඒ විදිහට ඒ පැත්තෙන් සම්මාදන් වෙන්න පුළුවන්. මේ වගේ දෙයක් කරන්න පුළුවන් මේ ළමයින්ට ලෝක දැනුම් පුළුල් කරන්න ඒ වගේ නොයි හැම අතින්ම තවත්
හමුදුනේ හමුදුරන්ගේ මම හිතන්නේ මේ මාතෘ මේ සබ්ජෙක්ට් එක මේ පරීක්ෂණ කරනකොට එහෙම සමාජ සහජීවනය ඉතින් මේ හමුදුනේ මේ අපි බුද්ධ බෞද්ධ හැටියට බුද්ධහමින් අපි දකින්නේ නිතරම අහන්නේ මේ තම තමන් නිවන් මාර්ගයේ සොයා ගැනීමට ප්‍රමුඛත්වය දිය යුතු කියන එක ඉතින් තමත් හොඳ දෙයක් නරක දෙයක් නෙමෙයි නමුත් මේ මේ ඒක සමහර වෙලාවට අපි දකින එක නිකන් පෞද්ගලික දෙයක් ඒක ඇත්තටම මේ සාමූහිකවම කරන දෙයක් නෙමෙයි පෞද්ගලිකව තම තමන් ඒ ගැන කල්පනා කරලා ඒ ගැන මේ අවබෝධයක් ඇති කරගන්නවා ඉතින් මේ සමාජ සහජීවනයේ පිළිබඳ විශේෂයෙන් මේ බුදුන් වහන්සේ විශේෂයෙන්ම මේ අන්‍ය ආගම් විශ්වාස කරන අයගේ සමග සහජීවනයේ පිළිබඳ බුදුන් වහන්සේගේ පැහැදිලි කිරීමක් තියෙනවද
නිවයි දැන් සමහරක පුස්තහම මේ අර පුද්ගලික ඉන්ඩිවිජුවල් එහෙම කට්ට කියන වගේ තර්කනම ඇත්තටම ගත්තොත් මේක කාරණා දෙකක් තියෙනවා ලෝකය වෙනස් කරන්න යන කෙනා පළමුව වෙනස් වීම අවශ්‍යයි කියන එක එකක් වෙන අපි වඩා කාර්මික යහපත්ක හදන්න යනවා නම් ඉස්සෙල්ලා ඒ වෙනස තමන් තුළ ඇති කර ගැනීම වැදගත් ඒක මම හිතන්නේ නැතිව ඉන්න වෙනස් කරලා ඉවරලා අපි හොඳ එකක් හදනවා කියන එක වෙන්නේ නැහැ. තමන් ඇතුළතින් වෙනස් වෙන කෙනෙක් වීම අත්‍යවශ්‍යයි. අනිත් පැත්තට ගත්තාම විවිධාමයේ විගන්නේ අපි ගත්තොත් සතර බඹ විහරණ කියන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මේකේ මෛත්‍රිය කියන්නේ අනිකන් සම්බන්ධ විශේෂයෙන් මම කියන තමන් ගැන අදහස තියෙනවා. නමුත් ඒකේ මෛත්‍රී සහගත සම්බන්ධය කියන්නේ අනිත් අය සම්බන්ධ අනිත් හැම කෙනෙක්ම සුවපත් වෙනවා. ඒ කරුණාව දක්වන්නේ දෙන්නෙක් අනිත් අය
සම්බන්ධ. ඒ ඒ කාරණාව අනිත් ආගම් අදහන හැමෝටම මුළු සේලොන් සත්‍ය තත් මේ දැක්විය යුතුයි නේද?
අනිවාර්යෙන්ම. ඒකෙදි මේ අනිත් ආගමේ අනිත් එකේ කියලා කෙනෙක් නැහැ අතෝසි. එනිකක් නෑ ඒ බෙදා ගැනීම හරි පුතු නෑ කියන්නේ දැන් අපි තමයි ඉස්ලාම් කෙනෙක් ඉන්න පුළුවන් ඔය අපි ආර්ය අෂ්ටාංග මාර්ගේ කතා කරන අම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ඔක්කොම තියෙනවා ඒකට එයා අනිත් කෙනා කියලා එහෙම කියන සම්බුදුන් කෝපත් කියන ආගම එකක් වෙන්න පුළුවන් චර්යාවෙන් එයා හරිම බුදුදහමේ පණිවිඩය ළඟ කෙනෙක් නවතිනේ ඔබ හැම දෙනාම ඕන කරන් දකින්නේ ඇති මේ විතර බුදුදහමේ කණුවිට අතිශයින්ම ළඟයි හැබැයි එයා බෞද්ධ කියලා අනන්‍යතාවයක්
නැහැ
ඒ නිසා මේ දකින විදිහ ඇතුලේ අනිත් වෙන කොටස එහෙම එකක් නෑ තමන්ගේ සිට ලෝකයේ මුළු විශ්වය දක්වා සියලු ජීව ලෝකයේ ඒ එකම අදහස වර්ධනය කිරීම ඉදා වෙනකොට ගැනීම කරපු අනන්‍යතා මත නිසා වර්ග කරන්නේ නැතිව දකින්න හැකි හැකියාව වර්ධනය කරගන්න මේක බුදු දහමය රූපත මත කිසිම කෙනෙක් උසස් වූ පහත්වන්නේ නැත කියන අදහසක් ගත්තාම එහෙම ගත්තාම අපිට මේ කිසිම මනුස්සයෙක්ව මේ විනිශ්චය කරන්න බැහැ උපත හෝ භාෂාව හෝ සංස්කෘතිය හෝ මත එතකොට හැම වෙනකොටවත් සම්බන්ධ කිසි වෙනසක් නැතිව ඒ හැමෝම සම්බන්ධ එකම ආකල්පය වර්ධනය
හොඳයි හමුදුනේ ඇත්තටම මේ මම හිතන්නේ අපි ඉදිරියේදී වැඩසටහන එකක් දෙකක් නෙවෙයි කීපයක්ම වහන්සි සමග පවත්වන්නට අපි කල්පනා කරනවා ඒ ඉතාමත් වටිනවා කියන දේ තමයි අපිට හිතෙන්නේ ඉතින් අපි මේ මෙතන මේ කාලය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නේ අපි නොදැනීම මේ 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 වෙලා 45 කට ගිහිලා තියෙනවා ඉතින් අපි මේ මේ වැඩසටහන මේ සාකච්ඡාව නවත්තන ටිසල් අපි එක දෙයක් හමුදුනේ පසුගිය මේ සති දෙක තුල මේ පාස්කුවේදී ඒ මේ කනගාටුදායක සිද්ධියට පස්සේ නවසීලන්තයේ ජනතාව ඉතාමත්ම ශ්‍රී ලංකාවේ විශේෂම ශ්‍රී ලංකාවේ ජනතාව ඉතාමත්ම විශිෂ්ට අන්දමින් කට්ටිය මේ මුස්ලිම් ක්‍රිස්තියානි බෞද්ධ සියලු ජනතාව එකතු වෙලා වැඩසටහන් කීපයක්ම පැවැත්තුවා හෙටත් එකක් තියෙන ඒ වගේ. ඉතින් ඒ අතින් මම හිතන්නේ අපි සෑහෙන මේ උසස් ගුණාංග මේ ප්‍රදර්ශනය කළා කියලා කියන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් හැමදෙන්නේ විශේෂ පණිවිඩයක් නවසීලන්තයේ විසෙන අපිට වහන්සේගෙන් දෙනවා නම් එහෙම කොයි දෙයක්ද කොහොමද දෙයක්ද අපිට දෙන්න පුළුවන්?
මට කියන්න පුළුවන් දේ තමයි වහම දෙනාම වඩා හොඳින් ප්‍රශ්න විසඳගත්ත සමාජයක ජීවත් වෙනවා. මම හිතන ඔබ හැම දෙනාට ඒක හොඳට පේනවා. ඒ සඳ ගැනීම නිසා කොයිතරම් සතුටුදායක කියන්නේ ඌසේ ගහක නැගලා අනතුරුදායක තත්ත්වයකට ඉන්නකොට ජිනුනුවන හමුදාවෙන් ඇවිල්ලා යා දේර ගන්න තරම් ඒක ඒ තරම් කාර්මිකයි, ඒ තරම් විශේෂයි. එතකොට මෙතන ඉඳලා මේ දිහා මේ අපි මේ උපන් රට දිහාට දිහා බලන්නකොට මම හිතනවා ඔබ හැම දෙනා කෙනෙක් මිලමුදල් නෙවෙයි ප්‍රශ්නේ, මෙහි සල්ලිමති ප්‍රශ්නේ නෙවෙයි තියෙන්නේ. සිතන විදිහ ළඟ පෙකිනකා කෙරෙහි සහසම්බන්ධතාවල ප්‍රශ්නේ මෙහි තියෙන්නේ. ඔබ හැම දෙනාටම අදහස් වශයෙන් මේ සමාජ දියුණු කරන්න ගැයෙන්න පුළුවන් නම් ඔබ ඔහි ඉඳල ලබන අත්දැකීම් මත පිළිගන්න. මෙහි තියෙන දෙකීම් රේඛා පුරු කරන දෙයට කිසිදාක කිසිම විදිහකට හවුල් වෙන්න එපා. ඊට වඩා එවැනි තත්ත්වයකදී ඔබට පුළුවන් නම් මේක වඩා වෙනස් වෙන ප්‍රශ්න විසඳගෙන තියෙනවා ලෝකයේ. එහෙම විසඳගෙන හරි සන්තෝෂයෙන් හැමෝම ජීවත් වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා කියලා මේක දැනුමත් කරන පැත්තට
හිතවත් යාළු මිතුරන් අතරේ වෙන්න පුළුවන්. ඊට වඩා මතන මේ වැඩසටහන අසන ජනතාව ගොඩක් සිටිනවා. නවසීලන්තයේ වගේම නවසීලන්තයෙන් පිටත් ජනතාව මේක අහනවා. මේ වැඩසටහන අපි සෑම සිකුරාදා දවසකම මේ වෙලාවට තියන්නේ. නමුත් මේ වැඩසටහන ඉවරුණාට පස්සේ මේ ප්ලැනට් ඔඩියෝ කියලා මේ අපේ වෙබ් අඩවිය තියෙනවා. ඒ අඩවිය හරහා ඉදිරි සති හතරම අහන්න පුළුවන්. ඉතින් මේ ගුවන්විදුලි නම වෙබ් අඩවිය නම www.planetaudio.org.nz එතෙන්ට ගියාම මේ සීසර් ලංකා වැඩසටහනට ඇතුල් වෙන්න පුළුවන්. සිංහල වැඩසටහන මේ. ඉතින් ඒකේ අහන්න පුළුවන් තව සති හතරක් යනකම්ම. ඉතින් ස්වාමීන් වහන්සේ ලංකාවේ කාට හරි අහන්න වුණොත් එහෙනම් මම මේ වැඩසටහන ඉවර පස්සේ ඊමේල් එකකින් ඔබ වහන්සේට ඒක දෙන්න. මම හිතන ඇත්තටම ශ්‍රී ලංකාවයි නවසීලන්තයේ ශ්‍රී ලංකිකයන්ට එකතු වෙන්නට හොඳ අවස්ථාවක් ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඔබ වහන්සේගෙත් ආධාරය සහයෝගය අපිට බලාපොරොත්තු වෙනවා.
මේක හන සවන් දෙන කට්ටියට
ඒ වගේ දේවල් එහෙම දේවල් නැහැ. මොකද මේ වැඩසටහන මේ නවසීලන්තයේ මේ කරන වැඩසටහනක් අපිට මේ කාලේ දීලා තියෙන්නේ. හැබැයි අපිට මේ වැඩසටහන මේ එවන්නට පුළුවන් ඕඩියෝ ක්ලිප් එකක් හැටියට ඔබ වහන්සේලාගේ මේ Facebook එකට එහෙම නැත්නම් වෙබ්සයිට් එකට දාන්න පුළුවන්. එතකොට කමෙන්ට්ස් එනවා නම් එතකොට
එහෙම
කරන්න පුළුවන්. හොඳයි. ඉතින් මේ නවසීලන්ත ස්පර් සංවිධානය කියලා කියන්නේ නිව්සීලන්ඩ් සොසයිටි ෆෝ පීස්, යුනිටි ඇන්ඩ් හියුමන් රයිට්ස් SPUR කියලා තියෙන හැමයි. නවසීලන්තයේ සාමය ඒකීභාවය සහ මේ මානුෂික කවිත්වය ආශ්‍රම් පිළිබඳ සංවිධානය. ඉතින් මේ ස්පර් සංවිධානය මගින් ප්‍රශ්නය කරන සීසර් ලංකා ගුවන්විදුලි වැඩසටහනට සහභාගී වීම පිළිබඳව අපගේ හෘදයාංගම ස්තුතිය ඔබ වහන්සේට පුද කරනවා. අපි දන්නවා ඔබ වහන්සේ බොහොම කාර්යබහුල අවස්ථාවක් එහෙම තිබීදීත් ඔබගේ අගනා කාලය අප වෙනුවෙන් වැය කිරීම පිළිබඳව නැවතත් අපි නවසීලන්තයේ මෙසේන ශ්‍රී ලංකිකයන් වශයෙන් උත් සීසර් ලංකා ගුවන්විදුලි ආරාධිත සේවයේ කාර්යමණ්ඩලෙ වෙනුවෙනුත් අපි ඔබ වහන්සේට අතිශයින් ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැවතත් මේ වැනි වැඩසටහනක් තුළින් ළඟදීම අපි හමු වන අදහසෙන් ඔබ වහන්සේකින් සමු ගන්නවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
දැන් එළඹිලා තියෙන්නේ සමු ගැනීමේ සහ වෙන්ව යාමේ නිමේෂය. අද වැඩසටහනට සහභාගී වුණා වල්පොල රාහුල ආයතනයේ අධිපති පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද ස්වාමින් වහන්සේ. නවසීලන්ත ස්පර් සංවිධානය වෙනුවෙන් අද සීසර ලංකා නිෂ්පාදනය කළේ මහින්ද අත්තනායක. සමු ගැනීමක් කියන්නේ සදාකාලික වෙන්ව යාමක් නොවන නිසා සිකුරාදා දවසක නැවත හමුවෙමු. මම සුජාතා අත්තනායක ඔබට සුබ රාත්‍රියක්.
උනුලේ විශ්වරි සිරුරේ ඉසුරන් ගැටෙන අතරේ ගිනි මල් පිපිලා ආසේ ඇවිලේ ගිනි දැල් සයුරේ සාපවසින් එකිබිදිලා